ukarmi. Tidu kota, mana tang kota. Ini bagi kerana yanna. Ini bagi pada itu orang Eva. Kuhumad hadin ni kita kaya kini ke hadin ni. Orang dhatu berkata. එකතු කරන්න ඕන කිතක කිතක ප්‍රත්‍යක් ඊට පස්සේ හැදෙනවා අපි කියනවා කිතක නාමය පැහැදිලි එහෙම දැනගත්තම හරි එතකොට මේ ධාතුවකට තමයි කිතක ප්‍රත්‍යක් එකතු වෙලා මේ හැදෙන්නේ එතකොට නාමපදය ඒකයි විශේෂයි කලින් අපි දැන් ආඛ්‍යාත කාණ්ඩයේදී හැදුවේ මොකද්ද ධාතුවකට ආඛ්‍යාත ප්‍රත්‍යයක් එකතු කරලා ක්‍රියාපදයක් එතන දැන් හැදෙන්නේ ධාතුවකට කිතක ප්‍රත්‍යයක් එකතු කරලා කිතක නාමපදයක් එතකොට මේ නාමපද අර කලින් නාම කාණ්ඩයේ කතා කරපු නාමපද යටතටයි යන්නේ ඒවා ඉතින් සුදුසු විදියට වර්ණගෙන විභක්ති හතේ ප්‍රථමා ද්විතියා තතියා ඒ විදියට වර්ණගෙන එතකොට අපි උදාහරණයක් හදලා වාක්‍යයකට හිමත් අරගෙන බලමු එතකොට කොහොමද ඒක ඉතිරි විභක්ති වල වර්ණගින්න කියන එක ඉස්සරහට කතා කරගෙන යමු. නිකන් සරල උදාහරණයක් අපි ඉස්සරලම ගමු. පැහැදිලි වෙන්න. අපි පුරු ධාතුව නිසා ගන්නවා පච ධාතුව ඊට පස්සේ පච ධාතුවෙන් පස්සේ අපි එකතු කරනවා අතීත කර්මකාරක කිතකයක් කියලා අපි ඒකට කියන්නේ කිතක ප්‍රත්‍යක් කියලා තයන්න ත කියලා කිතක ප්‍රත්‍යක් තියෙනවා මේ ත ප්‍රත්‍ය එකතු වෙද්දී ඊට කලින් යන්නකුත් එකතු වෙනවායි කියලා රීතියක් තියෙනවා ඇතැම් තැනකදී අපි මේක හල් කරලම ගමුකෝ පච් ඊ ත එතකොට ඊට පස්සේ කිතක පදයක් හැදෙනවා පචිත කියලා පචිත ඒක තේරුම එතකොට පිසිනා ලද කියන එකයි පිසිනා ලද අපි ඒ හැදෙන හැටි ඉතරහට විතර කර ගන්නවා. එතකොට මේ පචිත කියන කිතක පදේ අපි තව ලේසි එකක් ගමු. පච ධාතුව ඊට පස්සේ මාන කියන ප්‍රත්‍ය. පච දන මාන. ක්‍රියාපදේ හැදෙනවා. ක්‍රියාපදේ නෙවෙයි කිතක පදේ. පචමාන කොටහරි ලේති පච ධාතුව මාන ප්‍රත්‍ය පචමාන කියලා කිතක පදේ හැදෙනවා මේකේ දවට තේරුම පිසින්නා වූ කියන අපිට ඒක අර්ථ කීපයක යෙදෙනවා එතකොට මේක මිශ්‍ර ක්‍රියාවක් විදියටත් යෙදෙන්න පුළුවන් අර්ථ ක්‍රියාවක් විදියටත් යෙදෙන්න පුළුවන් ඒ වගේම නාම විශේෂණයක් විදියටත් යෙදෙන්න පුළුවන් මේ පචමාන කියන පදේ අපි මේක නාම විශේෂණයක් විදියට යෙදෙන හැටියට අරගෙන විභක්ති වල වර්ණගෙන හැටි නිකන් හිතලා බලමු. අපි කියන්නේ පුරුෂයෙක් ගැන. පචමාන කියලා අපි කියන්න ඕන පිසින්නා වූ පුරුෂයා සිනාසී. කොහොමද කියන්නේ? එතකොට මේක විශේෂණ පදයක් විදියට යන නිසා මේ කිතකය ඒ විශේෂ පදයේ ලිංග විභක්ති වචන ගන්නවා. එනිසා කොහොමද අපි මේ පචමාන පදේ පුරිසෝ කියන පදයට විශේෂණවනා යන්නේ පචමාන පදේ ප්‍රථමා ඒකවචනයෙන් තියන්න ඕන පචමානෝ කියලා. එතකොට පචමානෝ පුරිසෝ හසති. බහුවචනේ ලෝක ගන්නවා නම් පචමානා පුරිසා හසಂತಿ. එතකොට ආලපණයෙන් කතා කරනවා නම් හේ පචමාන පුරිස. ඒ මේ උයන්නා වූ මනුෂ්‍යයෝ ඒ උයන මිනිහෝ කියලා කතා කරන්නේ නේද? මම මේ වගේ කතා කරා. ඒකට ඒ විදිහටම බහුවචනෙත් එහෙමයි. එතකොට අන්න කවුරු හරි පිටින්නා වූ මිනිසයාට ගහනවා. කොහොමද කියන්නේ? අපි හිතමු හොරා, හොරෙක්. චෝරෝ පජමානං ගුරිසං පහරති. බහුවචනට ගන්නවා නම් චෝරෝ පජමානේ පුරිසේ පහරති. ඔය විදිහට එතකොට පචමානේන පුරිසේන පචමානේහි පුරිසේහි පචමානස්ස පුරිසස්ස පචමානානං පුරිසානං පචමානම් හා පුරිසම් හා පචමානේහි පුරිසේහි අපෝ චට්ටියත් චතුත්ති වගේ සත්තමිය පචමානස්මින් පුරින පුරිසස්මින් පචමානේසු පුරිසේසු. ඔය විදිහට මේ පචමාන කියන කිතක පදෙත් අන්න අනික් නාම පද වගේම විභක්ති හතේ වර්ණකේ. ඒ වගේම ලිංගවලත් වර්ණකේ වෙනවා. කොහොමද අපි දැන් කියේ පුරුෂයෙක් ගැනනේ ඔක ස්ත්‍රී ලිංගයට යනවා නම් පිසින්නා වූ ස්ත්‍රිය පචමානා ඉත්ති. පචමානායෝ ඉත්තියෝ. ඔය විදිහටයි වර්ණකේ. පැහැදිලි නේ? අකාරාන්ත පදයක්. එතකොට ඒ නිසා ස්ත්‍රී ලිංගයේදී හඤ්ඤා ශබ්දේ වගේ වර්ණකේ. එතකොට අපි නපුංසක ලිංග පදයක් ගැන කියන්න ඕන නම් පිසින්නා බත් පිසින්නා වූ කුලයක් පවුලක් බත් උයන කවුලක් අපි කියන්නේ පචමානං කුලං පචමානානි කුලානි. ඔය විදිහට චිත්ත ශබ්දේ වගේ වර්ණගෙන ඔන්න ඔය විදිහට මේ හැම කිතකයක්ම ඔය විදිහට වර්ණගෙනවා කියන එක නෙවෙයි. ඇතැම් කිතක පද ඔය විදිහට ලිංග තුනේම වර්ණගෙනවා. ඇතැම් කිතක පද නාම පද වුණාට නිපාත වගේ වර්ණගෙන්නේ නැහැ. දැන් නිපාත කියන්නේ නාම පදනේ. ඒවත් වර්ණගින්නේ නැහෙනේ. ඒ වගේ කිතක වර්ග කිතක පද වර්ගයක් තියෙනවා. අපි ඉස්සරහට ඒවා එකින් එක බලාගෙන යමු. කොහොමද මේ කිතක එතකොට වාක්‍යවල යෙදෙන්නේ? ඒවා හැදෙන්නේ කොහොමද? අර්ථ කොහොමද කියලා බලාගෙන යමු. ඉතින් බොහොම වැදගත් පාඩමක් මේ. හරි. මම බලාගෙන යමු. නාදයෝ තේ කාලික යනු පරිභාෂා සූත්‍රයි. නාදයෝ යනුද තේ කාලික යනුද මෙහි පද දෙකයි. නාදයෝ න ප්‍රත්‍ය මුල් කොට ඇත්තා වූ කිතක ප්‍රත්‍යයෝ තේ කාලික අතීත වර්තමාන අනාගත යන කාල තුනක් ඇති ප්‍රත්‍යයෝය. එතකොට මේකේ වෘත්තියත් අපි කතා කරගෙන යමු. නාදි න ප්‍රත්‍යෙන් පටන් ගන්නා වූ ဒုတိය යු අන්තප්පච්චය දෙවෙනි යු ප්‍රත්‍ය අවසන් කොට ඇති කිතක ප්‍රත්‍යයෝ. කාලත්තේ දට්ඨබ්බ තුන් කාලෙහි යෙදෙන බව දත යුතුය. දට්ඨබ්බ කියති දිස දැක්ක යුතුය. එතකොට මේ මොකක්ද කීවේ? මේ ප්‍රත්‍ය ටිකක් ගැන පෙන්නනවා. මෙන්න මේ කියන ප්‍රත්‍ය ටික මේ න කියලා හිතක ප්‍රත්‍යයක් තියෙනවා. දැන් හිතක ප්‍රත්‍ය ටික අපිට තාම ඔක්කොම කීවේ නැහැ. ඒ හිතක ප්‍රත්‍ය අතුරින් න ප්‍රත්‍යයෙන් පටන් ගන්න ඒ වගේම යු කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. කිතක ප්‍රත්‍ය දෙකක් තියෙනවා යු ප්‍රත්‍ය. ඒ යු ප්‍රත්‍ය දෙකෙන් දෙවෙනි යු ප්‍රත්‍ය වෙනකන් තියෙන ප්‍රත්‍ය ටික ඔක්කොම තුන් කාලයේම යෙදෙනවා. අතීත වර්තමාන අනාගත කියන අර්ථ තුනේම යෙදෙනවා කියන එකයි තේරුම. අපි නිකන් බලමු මොනවද එතකොට මේ ප්‍රත්‍ය කොහොමද යෙදෙන්නේ කියන එක නේද? ඒ කිතක ප්‍රත්‍යය. දැන් ওই මාන ප්‍රත්‍ය තියෙනවානේ මාන කියලා ප්‍රත්‍යය. ඒ වගේම යූ කියලා ප්‍රත්‍යයක් එකතු වෙනවා. මේ තියෙන්නේ තේ කාලික කිතක කියලා දැන් පේනවා ඇති. මේ මෙතන මේ තියෙනවා තේ කාලික කිතක කියලා පටන් අරගෙන ඊට පස්සේ තියෙන ප්‍රත්‍ය ටික යෙදෙන න ප්‍රත්‍ය නව් තු ආවි අ ආපහු න ප්‍රත්‍යක් තවත් න ප්‍රත්‍යක් භාවකාරකයේ යෙදෙන ආපහු පි ප්‍රත්‍ය නී ප්‍රත්‍ය තු ආවි කියලා ප්‍රත්‍යක් මෙන්න පළවෙනි යු ප්‍රත්‍ය සද්ද කුදචල මණ්ඩත්තේහි යු කියලා සූත්‍රයකින් ඒකට මෙහෙම යු ප්‍රත්‍ය ආපහු රූ කියලා ප්‍රත්‍යක් තවත් රූ ප්‍රත්‍යක් ඊට පස්සේ තබ්බ අනීය නේ රිච්ඡතේ ඒ ප්‍රත්‍ය ටිකක් පෙන්නනවා ඊට පස්සේ මෙන්න දෙවෙනි යු ප්‍රත්‍ය ඔයිට අමතරව තවත් යු ප්‍රත්‍යක් පෙන්නනවා ඒකට මෙන්න මේ දෙවෙනි යු ප්‍රත්‍ය වෙනකන් මෙතන තියෙන්නේ මෙන්න මේ තියෙන ප්‍රත්‍ය ටික තේ කාලික ප්‍රත්‍ය කියලා මේ පෙන්නනවා ඒකට මේ යු ප්‍රත්‍යත් ඇත්තටම මේකෙම යෙදීම් ටිකක් තමයි පෙන්නන්නේ මතක විදිහට මේකත් මේකේ මේ සූත්‍රෙමයි කියවෙන්නේ. ඒතර මෙන්න මේ කියපු ප්‍රත්‍ය ටික ඔක්කොම තුන් කාලේම කාල තුනම ගැන කියවෙන ප්‍රත්‍ය. අපි ඒවා උදාහරණ ගත්තම තේරෙනවා මේකේ කොහොමද කාල තුන කියවෙන්නේ කියලා. අපි ඒතර එතනදී පැහැදිලි කරගමු. ඊට පස්සේ තේ කාලික නොවන කිතක කියලා ඊට පස්සේ ආපහු ටිකක් තියෙනවා. ඒ තේ කාලික කාල තුනටම අයිති නොවන කිතකක් තියෙන නිසා තමයි මේවට අපි නමක් දුන්නේ තේ කාලික චිතක කියලා. කාල තුනම ගැන කියවෙන චිතක. හරි. හරි. ඊට පස්සේ ඊළඟ සූත්‍රයේ අපි කියමු. අඤ්ඤේකිත් යන සංඥා සූත්‍රයි. එතකොට මේ සූත්‍රෙත් අඤ්ඤේ කියන්නේ එක පදයක් කිත් කියන්නේ තව පදයක්. එතකොට මේකේ අර්ථය මේ කිතක ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදෙනවා ප්‍රධානව. කිච්ඡ ප්‍රත්‍ය සහ කිත් ප්‍රත්‍ය කියලා. ඒ වගේම ඇතැම් ආචාර්යයන් වහන්සේලා කිත කිච්ඡ කියලා තවත් කොටසකටත් කියලා බෙදෙනවා. අපි දැනට මතක තියාගමු ප්‍රධාන කොටස් දෙකයි කියලා. කිත් ප්‍රත්‍ය කිච්ඡ ප්‍රත්‍ය. එතකොට මේ අඤ්ඤේ කියලා කියද්දි එතකොට අනික්වා කියන අර්ථයනේ තියෙන්නේ. ඇයි මෙහෙම වුනේ කියලා අපි බලමු හේතුව. මේකේ හේතුව තමයි කච්ඡායනේදී මේ සූත්‍රවල අපි කලිනුත් කියලා ඇති සූත්‍ර යෙදෙන රටාව වෙනස් කියලා සූත්‍ර අනුපිළිවෙල. ඒ නිසා ඒ හේතුව නිසා තමයි මෙන්න මේ වෙනස වුනේ. ඇයි මේකෙදී කච්ඡායනේදී මේක මුලින් පෙන්වන්නේ කිච්ඡ ප්‍රත්‍ය මුලින් පෙන්නලා ඊට පස්සේ තමයි කිත් ප්‍රත්‍ය පෙන්වන්නේ. මේ තියෙන්නේ පැහැදිලියට. තේ කිච්ඡා කියලා සූත්‍රයක් තියෙනවා. ඊළඟට තමයි අඤ්ඤේ කිත් කියන සූත්‍රය තියෙන්නේ. පැහැදිලියනේ. ඉතරලා කිච්ඡ කියලා ප්‍රත්‍ය ටිකක් හඳුන්වලා දෙනවා. කිච්ඡ ප්‍රත්‍ය මොනවද? තබ්බ අනීය නය රිච්ඡ ආදී එහෙම ප්‍රත්‍ය ටිකක් තියෙනවා. තබ්බ අනීය නය රිච්ඡ කියන මෙන්න මේ ප්‍රත්‍ය ටිකක් ඒවට නමක් දුන්නා කිච්ඡ ප්‍රත්‍ය කියලා. එතකොට ඊළඟට සූත්‍රයක් කච්චායනේ පෙන්නනවා අඤ්ඤේ කිත් ඒ කිච්ච ප්‍රත්‍යයන්ගෙන් අන්නේ වූ ප්‍රත්‍යයෝ කිත් ප්‍රත්‍යෝ නම් වෙති. වැදෙන්නේ අඤ්ඤේ කියන එකේ තේරුම මේ කිච්ච ප්‍රත්‍යයන්ගෙන් අන්නේ ප්‍රත්‍යයෝ කිත් ප්‍රත්‍ය නම් වෙති. වැදෙන්නේ ඒ නිසා තමයි මේ දැන් අපේ බාලාවතාරයේදී අර පොඩ්ඩක් ඒ රටාවල් වෙනස් වෙන නිසා තමයි දැන් අපිට ටිකක් අපහැදිලි මෙතන. නමුත් මේකෙදි මේ තියෙන රටාව නිසා එතකොට ඒක පැහැදිලි මෙතනදී බලාගත්තා. ඒත් අපි මේකේ අර්ථ ගන්න ඕන කිච්ච ප්‍රත්‍යයන්ගෙන් අන්නේ ප්‍රත්‍යයෝ කිත් ප්‍රත්‍ය නම් වෙති. වැදෙන්නේ අපි ඒ ටික බලාගමු. එතකොට මේකේ අර්ථය අපි ගන්න ඕන අඤ්ඤේ ඒ කිච්ච ප්‍රත්‍යයන්ගෙන් අන්නේ වූ කිතක ප්‍රත්‍යයෝ කිත් කිත් ප්‍රත්‍ය නම් වෙති කියලායි අර්ථ ගන්න ඕන. ඊට පස්සේ විස්තර කරනවා කිච්චේහි අඤ්ඤේ නාදයෝ කිච්ච ප්‍රත්‍යයන්ගෙන් අන්‍ය වූ නකාරය මුල් කොට ඇත්තා වූ යුප්පභූතයෝච යූ ප්‍රත්‍ය පටන් ඇති ප්‍රත්‍යෝද කිත් සංඥා හොන්ති කිත් යන සංඥා ඇත්තාහු වෙති. එතකොට මොකක්ද ඇයි මෙහෙම කොටස් දෙකකට ප්‍රත්‍ය වෙන් කළේ? ඒකටත් හේතුවක් තියෙනවා. ඒවා ගැන ඉස්සරහට විස්තර කරනවා. මේ කිච්ච කියන ප්‍රත්‍ය යෙදෙන්නේ කර්මකාරක භවකාරකවල. ප්‍රධාන යෙදීම කිච්ච ප්‍රත්‍යවල යෙදීම කර්මකාරක භවකාරකවල. එතකොට මේ කිත් ප්‍රත්‍ය කියන ඒවා එහෙම නෙවෙයි. ඒ කිත් ප්‍රත්‍ය කියන ඒවා කර්මකාරක ආදීයේ යෙදෙන්න පුළුවන් කත්‍රෝකාරකෙත් යෙදෙන. ඒව ඉස්සරහට කතා කරද්දී පැහැදිලි වෙනවා. ඊළඟ සූත්‍රයත් අපි බලාගෙන යමු නේද? කත්තරීකිත් යන සංඥා සූත්‍රයි. මේක සංඥාවේ පරිභාෂා සූත්‍රයක් ඈ. පරිභාෂා සූත්‍රයි. කත්තරී යනුද කිත් යනුද පද දෙකකි. හරි. එතකොට මේකේ තේරුම කත්තරී කිත් කියන්නේ කත්තරී කත්‍රූකාරකයෙහි කිත්. කිත් ප්‍රත්‍යයෝ යෙදෙති කියන එකයි අර්ථය. කත්‍රූකාරකයේ කිත් ප්‍රත්‍යය යෙදෙනවා. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා කිත් සංඥා කිත් යන සංඥාව ඇති ප්‍රත්‍යයෝ කත්තරී දට්ඨබ්බා කත්‍රූකාරකයෙහි දත යුතුය. ඕ දැක්ක යුතුය. යතහා තන්ති පෙලෙහි එහෙම නැත්නම් තන්තියෙහි බුද්ධ වචනයෙහි වූ පරිද්දෙන් කොචි ඇතැම් තැනක කම්මාදීසුපි කර්මකාරක ආදීෙහිද යෙදේ. එතකොට මේ සූත්‍රයෙන් කියවේ මොකක්ද? මේ කිත් ප්‍රත්‍යය යෙදෙන්නේ බහුලව කත්‍රූකාරකේ. හැබැයි බුද්ධ දේශනාවේ යෙදෙන ආකාරයට කර්මකාරක ආදී අර්ථවලත් මේ කිත් ප්‍රත්‍යය යෙදෙන්න පුළුවන්. වැදගෙන එකේ වැළැක්වීමක් නැහැ මේ කත්‍රූකාරකේ විතරයි යෙදෙන්නේ කියලා. අපි උදාහරණ ඉස්සරහට කතා කරද්දී පැහැදිලි වෙයි. ඔන්න උදාහරණ වාක්‍යයක් වෙන්නනවා. පුඤ්ඤං අකාති කරෝති කරස් පරිස්සති වා इति අත්තේ පුඤ්ඤං අකාති කරෝති කරිස්සති හෝ යන අර්ථයෙහි යන අර්ථයි. ඔපට ලගිනේ ඔ යන අර්ථ අපි මෙහෙම ගමු යන අර්ථයෙහි ධාතුයා කම්මාදීන් හිනෝ යන සූත්‍රය යෙදී ඉතින් ටිකක් කියලම තමයි අපිට මේක පැහැදිලි කරගන්න වෙන්නේ කම්මේ ආදෝ සති කර්ම පදයක් මුලින් ඇති කල්හි ධාතුකෝ නොහෝති ධාතුව කෙරෙන් පරව න ප්‍රත්‍යවි එතකොට මේක සත්‍ය විධාන සූත්‍රයක් ධාතුයා කම්මාදීන් හිනෝ කියලා කියන්නේ ප්‍රත්‍ය විධාන සූත්‍රයක් මේක එතකොට පද තුනක් තියෙනවා ධාතුයා කියන්නේ එක පදයක් කම්මාදීන් හි කියන්නේ තව පදයක් නෝ කියන්නේ තව පදයක් එතකොට මේ ටිකේ තේරුම අපි ගත්තම කම්මාදීන් හි කියනගේ තේරුම එතකොට කර්ම පදයක් අපි කියනවා උපපද කර්මයක් කියලා කර්ම පදයක් මුලින් තියෙන අවස්ථාවක අපි මොකක්ද කියලා මේ ටික කතා කරලා විස්තර කරනවා කර්ම පදයක් මුලින් තියෙන අවස්ථාවක ධාතුවෙන් පස්සේ න කියලා කිතක ප්‍රත්‍යයක් යෙදෙනවා න මූර්ධජ නකාරය කර්ම උපපදයක් එහෙම නැත්නම් ဒုတိယා පදයක් තියෙනවා ඒ කියන්නේ කර්ම පදයක් තියෙනවා ඊට පස්සේ ධාතුවක් තියෙනවා ඒ කියන්නේ ධාතුවේ කර්මය ධාතුවට අදාළ කර්ම පදයක් තියෙනවා ඊට පස්සේ ධාතුව තියෙනවා ඊට පස්සේ න කියන කිතක ප්‍රත්‍යය යෙදෙනවා එතකොට මෙන්න මේ විදිහට තමයි සූත්‍රය යෙදෙන රටාව එහෙම තියෙද්දි මොකද වෙන්නේ අපි බලමු ඊළඟට කාරිතං විය නානුබන්ධෝ ඉති කාරිතං විය නානුබන්ධෝ යන සූත්‍රයෙන් කාරිතේ ඉව කතේ මෙම න ප්‍රත්‍ය කාරිතයක් මෙන් කළ කල්හි න ලෝකෝ නකාර ලෝකය වේ බුද්ධි උර්ධියද වේ තේ සංගහනේන තේ සංයන ග්‍රහණයෙන් විභක්ති ලෝකෝ විභක්ති ලෝකය වේ මොකක්ද මේ මෙතනදි කියන්නේ දැන් මෙතන න ප්‍රත්‍ය ගත්තනේ අපි ඊට පස්සේ එන ප්‍රත්‍ය ගත්තයින් පස්සේ මේක අපි කාරිකං විය නානුබන්ධෝ කියන සූත්‍රයෙන් මේකේ දැන් නකාරයක් තියෙනවානේ මේ මූර්ධජ නකාරයක් මේ ප්‍රත්‍ය ඒක මූර්ධජ නකාරය කාරිත ප්‍රත්‍ය වගේ කියලා දැනගන්න කාරිත ප්‍රත්‍යක් වගේ කියලා හිතාගන්න කියලා විධානයක් කරනවා එකයි කාරිත ප්‍රත්‍යවල මොකද්ද තිබ්බ විශේෂය? කාරිත ප්‍රත්‍යය යෙදිලා තිබුණොත් පිටිපස්සේ අර මුල වෘද්ධියක් වෙනවා. වැදිරින් ඒ වෘද්ධිය කරන්න අපි කාරිත කියලා නමක් දුන්නානේ. ඒ කාරිත ප්‍රත්‍ය තියෙන දැනකදී වෘද්ධියක් කරන්න පුළුවන්. ඒ නිසා මේවා කාරිත වගේ කියලා නමක් දීලා ඒ නිසා ඊට පස්සේ මේවට අදාළ වෘද්ධිය කරන්න පුළුවන්. මේ තියෙන්නේ එතකොට මේ කාරිත නිසා මේ වගේ වෘද්ධියක් කරන්න පුළුවන් ධාතුවේ මුල. ඒ වෘද්ධිය කරන්නේ ධාතුවේ මුල. මෙතන ධාතුව. අපි ඒක ඉතින් ආවම බලමු විස්තරේ කතා කරද්දි. එතකොට මේ ධාතුවේ මුල් ස්වරය වෘද්ධි කරන්න පුළුවන් මෙන්න මේ නානුබන්ධයක් සහිත. එහෙම නැත්නම් ඉත් අකුරක් මූර්ධජ නකාර ඉත් අකුරක් තියෙන තැනක මේ වෘද්ධිය කරන්න පුළුවන්. ඒ වගේම අර විභක්ති ලෝපාදිය තේ සංවිභක්තියෝ කියපු සූත්‍ර වලින් කරන්නත් පුළුවන් කලින් කියපු නිසා. ඊට පස්සේ මෙන්න ගාථා දෙකක් තියෙනවා. අපි ඒ ටිකත් කියලා පදේ හදලම විස්තරේ කතා කරගෙන යමු. ඒකට පැහැදිලි වෙයි. මේ ටික කවුද කියන්නේ? ඒක මේ සූත්‍රයේ අර්ථය අපි කෙටියෙන් කතා කරගත්තා. ඒක මේකත් අතිදේශ සූත්‍රයක්. කෙටියෙන් මේකේ අර්ථ කියන මේකේ පදයට කොට කාරිතං කියන එක පදයක් විය කියන එක පදයක් නානුබන්ධෝ කියන්නේ තව පදයක් පද තුනයි නානුබන්ධෝ මේ නානුබන්ධ කියන නානුබන්ධය කාරිතං විය කාරිතයක් මෙන් දත යුතුයි කාරිතයක් වගේ කියන එකයි අර්ථය අපි ඊට පස්සේ ඒ ගාථා දෙක පළවෙනි එක කියමු බලන්න කවුද හරි හා අනිත් එක කවුද කියන් බලන්න නිකුණ තිරකාය යෝ හරි අපි ඒ ටිකේ අර්ථ කියාගෙන යමු හරි කියාගෙන යමු අර්ථ ටික කිතකා කිතකයෝ අභිදේය ලිංගා එයින් කියවෙන පදයේ ලිංගයන්ට සමාන වූ ලිංග ඇත්තාහුය යුවන්නා වරාදිජෝ ඉවර්ණාන්ත උවර්ණාන්ත ධාතුන් කෙරින් හර වූද වර ආදී ධාතුන් කෙරෙන් ඌද අප්පච්චයෝ අප්පච්චයද ဒුතියෝ නෝ දෙවන න ප්‍රත්‍යද ඉප්පච්චයෝ ඊ ප්‍රත්‍යද යනමේ ප්‍රත්‍යයෝ කුමේතියුන් පුරුෂ ලිංගයෙහි වන්නාහුය ඊළඟ ගාථාව අපි කියාගෙන යමු අපත්තරි යූච කත්‍රුකාරකයෙන් අන්‍ය වූ කර්ණ භාව කාරකයන් හි වූ යූ ප්‍රත්‍යද භාවත්මින් කිච්ඡ භාව කාරකයෙහි වූ කිච්ඡ ප්‍රත්‍යෝද තෝච ත ප්‍රත්‍යද නපුංසකේ නපුංසක ලිංගුවෙහි යෙදෙන්නාහුය ත්වාදික්ඛත්තු මන්තා තවේ ප්‍රත්‍ය පටන්ගෙන ඇති නැත්තම් තවේ ප්‍රත්‍යයෙන් ආරම්භ වන්නා වූ උක්කත්තුං අන්ත උක්කත්තුං යන ප්‍රත්‍යයෙන් අවසන් වන්නා වූ ප්‍රත්‍යයෝ අලිංගාච ලිංග රහිත වූවාහුද අවිපත්තයෝච විභක්ති රහිත වූවාහුද සියුම් වන්නාහුය ඒ මොකක්ද කීවේ එතකොට මේ කිතක බෙදා ගන්න විදිය ගැනයි මේ කීවේ දැන් ඒ ටික අපි මේක වඩා හොඳයි මේ ගාථා දෙකට අපි හිතක පාඩමේ අගදී ආපහු ආවොත් දැන් මෙතනදී කීවට මේක පැහැදිලි නෑ. අපි කෙටියෙන් බලාගත්තොත් මේ මෙතනදී අපි පෙන්වන්නේ මේ ප්‍රත්‍ය ටිකක්. මෙන්න මේවා ටික ඉස්සරහට අපිට කතා කරන්න තියෙන හිතක ප්‍රත්‍ය ටික මේ. ඒතර මේවා ටික ලිංග විභක්ති වචන විදියට ලිංග විශේෂයෙන්ම ලිංග වශයෙන් උත් කාරක වශයෙන් උත් බෙදෙන විදිය ගැන තමයි මේ ගාථා දෙකෙන් කියන්නේ. ඒතර මේ වගේදී කියලා ප්‍රත්‍යක් කියදෙනවා. ඒතර මෙන්න මේ කියන ප්‍රත්‍ය මේ මෙතන පේනවා ඇති අයන්නක්. මෙන්න මේ ආ කියන ප්‍රත්‍ය. ඒ ප්‍රත්‍ය ඉවර්ණාන්ත ධාතුවකින් හරි වරා උවර්ණාන්ත ධාතුවකින් හරි එහෙම නැත්නම් වර ආදී ධාතු ගණය කියලා ධාතු ගණයක් තියෙනවා. වර ආදී ධාතු ගණය කියලා ධාතු ටිකක්. ඒ ධාතු ටිකක් එක්ක හරි මෙන්න මේ ඊට පිටිපස්සෙන් මේ අයන්නක් යෙදුනොත් අන්න ඒ ආ ප්‍රත්‍යයත්. ඒ වගේම දෙවෙනි න ප්‍රත්‍ය. මෙන්න මේ න ප්‍රත්‍ය ගැන ඔය කියන්නේ මේ කියන න ප්‍රත්‍යයත්. ඒ වගේම ඊ කියලා ප්‍රත්‍යක් යෙදෙනවා. මෙන්න මේ ඊ ප්‍රත්‍යයත්. ඒ වගේම මෙන්න මේ කියපු ප්‍රත්‍ය ටික පුල්ලිංගයේ යෙදෙනවා. ඒ වගේම කර්තෘකාරකයෙහි නැතිව අනෙක් කාරකවල යෙදුණු යූ ප්‍රත්‍ය. මෙන්න මේ නන්දාදීහි යූ කියන සූත්‍රයෙන් යෙදෙනවා භාව කර්මකාරකවල යූ ප්‍රත්‍යක්. ඒ ප්‍රත්‍ය. ඒ වගේම කිච්ච ප්‍රත්‍ය කියලා අපි කියපු මෙන්න මේ ප්‍රත්‍ය ටිකක්. ඒ වගේම ත ප්‍රත්‍ය. මෙන්න මේ කියන ත ප්‍රත්‍ය. ඒ වගේම මෙන්න මේ කියව ප්‍රත්‍ය ටික නපුන්තක ලිංගයේ තමයි යෙදෙන්නේ. මේක නෙවෙයි මෙන්න මෙතන ත ප්‍රත්‍ය. මේ ත ප්‍රත්‍යත් යෙදෙන්නේ නපුංසක ලිංගයේ. එතකොට ඒ වයින් හැදෙන පද වර්ණගෙන්නේ නපුංසක ලිංගයේ කියන එකයි අර්ථය. අපි ඒව හදාගන්න ඒ තැනට යද්දි පැහැදිලි වෙයි මේ කතාව. ඊට පස්සේ ආපහු කතාවක් කියනවා. තවේ ප්‍රත්‍යයෙන් පටන් ගන්න. මෙන්න මේ තවේ ප්‍රත්‍යය නම් මෙතෙන් වෙනකන් කියන මේ ප්‍රත්‍ය ටික. මේ තවේ ප්‍රත්‍යය නම් තවේ තුන් තුන ත්වාන ත්වා උක්කත්තුන් කියන ප්‍රත්‍ය ටික. ඒවට ලිංග ભેදේකුත් නැහැ. ඒ වගේම විභක්ති ભેදේකුත් නැහැ. හේතුව තමයි මේවා නිපාත විදියට තමයි වැඩ කරන්නේ. ඒ නිසා ඉතින් මේ වගේ ලිංග ભેදයක් නැහැ. gantum gantwa කියලා කිව්වොත් ඒ මොන ලිංගද කියලා හෙව්වොත් ඒ පදේ. ඔහු gedara gos කියන. ඒතකොට gos කියන පදේ මොන ලිංගද කියලා හෙව්වොත් ඒකේ ලිංග ભેදයක් නැහැ. පැහැදිලිද? මොකද ලිංගානුව මේකේ වෙනස් වීමක් වෙන්නේ නැහැ ප්‍රත්‍ය. ඔන්න ඔය විදිහට මේ හිතක ටික බෙදා ගන්න විදිය ගැන පෙන්වන්න තමයි මේ ගාථා දෙක පැහැදිලි කරන්නේ. පැහැදිලිද? අපි ඒවා ඉස්සරහට උදාහරණ දෙද්දී පැහැදිලි වෙනවා. දැනට ඉතින් මේ ගාථාවකින් පෙන්වනවා මේ වගේ ලිංග ભેදය කොහොමද වෙන්නේ කියන එක. හරි, අපි ඊළඟ කොටස කතා කරගෙන යමු. ඊට පස්සේ දැන් ඔන්න මේ පදේ හදන්න පටන් ගන්නයි තියෙන්නේ. නාමං ඉව කතේ, නාමයක් මෙන් කළ කල්හි සී ආදී සීයෝ අංයෝ ආදී වූ විභක්ති ප්‍රත්‍යය යෙදේ. පුඤ්ඤකාරෝ කුමා පින් කරන්නා වූ එහෙම නැත්නම් පුණ්‍යකාර පුරුෂයා යයි පදයක් සැකසී ඊම්හි ඊ ප්‍රත්‍ය පරකල්හි ඒ කියන්නේ ශ්‍රීලිංගයේ ඊ ප්‍රත්‍ය ශ්‍රීලිංග පද හදන්න අපි තද්දිත කතා කළා තද්දිත පාඩමේදී ශ්‍රීලිංග පදයක් බවට පත් කරගන්න පුල්ලිංග පදයක් ශ්‍රීලිංග කරන්න ඊ ප්‍රත්‍යක් යෙදෙනවායි කියලා අන්න ඒ ඊ ප්‍රත්‍ය පසු ඇති කල්හි කුඤ්ඤකාරී ඉත්‍ති යනුවෙන් පදේ සැකසේ පුඤ්ඤකාරං කුලං යනු නපුංසක ලිංගු පදයයි එතකොට හරි එතකොට අපි බලාගෙන යමු කොහොමද මේ පද හැදුනේ දැන් මේකෙන් උදාහරණ වාක්‍යයක් තමයි මේ පෙන්නේ පුඤ්ඤකාරෝ පුමා ඒකේ පුමා කොටස කීවේ ඇත්තටම පුල්ලිඟුයි කියන එක පෙන්වන්න නිසා නැත්තම් හැදෙන කිතක පදේ තමයි පුඤ්ඤකාරෝ පුඤ්ඤකාරෝ එතකොට ඊට කලින් බාලාවතාරදී පෙන්නවා මතක ඇති ඔන්න විග්‍රහ වාක්‍ය පුඤ්ඤං අකාති පුඤ්ඤං කරෝති පුඤ්ඤං කරිස්සති එතකොට අපි දැන් හදන්න යන ක්‍රියා කිතක පදයේ අර්ථය තමයි මේ තියෙන්නේ අපිට දැන් හදන්න ඕන පින් කරන්නා වූ එහෙමනම් පින් කළා වූ පින් කරන අනාගතයේ හරි පින් කරන්නා වූ පුරුෂයෙක් ඉතින් කෙටියෙන් මේකේ කාල භේදයක් අපි නොසලකා අපි කියනවා පින් කරන පුරුෂයා පුණ්‍යකාර පුරුෂයා කියලා කියන්න ඕන අපිට එතකොට මේ පුණ්‍යකාර කියන පදේ කිතකය හදන්නයි යන්නේ පැහැදිලිනේ පුණ්‍යකාර එතකොට මේ පදේ හදන්නේ කොහොමද? ඒකේ තේරුම තමයි පුඤ්ඤං කරෝති. ඒ දැන් වර්තමාන ඒ පින් කරන නිසා. පින් කරපු කෙනාටත් අපි කියනවානේ පින් කරපු මිනිසයා කියලා. පුණ්‍යකාර මිනිසයා කියලා අපිට සිංහලෙන් කියන්න පුළුවන්. අතීතේ පින් කරපු කෙනාටත් පුණ්‍යකාර මිනිසෙක්. අපි දැන් කරන කෙනාටත් කියන්න පුළුවන් පුණ්‍යකාර මිනිසෙක්. අනාගතේ කරන කෙනෙකුටත් කියන්න පුළුවන් මේ කෙනා පුණ්‍යකාර මිනිසෙක් වේවි. දැනෙන්නේ අනාගතේ මතු අනාගතේ පුණ්‍යකාර මිනිසෙක් වේවි. තාම පුණ්‍යකාර මිනිසෙක් නෙවෙයි. හැබැයි අනාගතේ ගැන කියලා අපිට කියන්න පුළුවන් පුණ්‍යකාර මිනිසෙක් වේවි. වැදිනේ. එතකොට මේ පුණ්‍යකාර කියන වචනේ නිසා අතීතයි කියලා කියන්නත් බෑ වර්තමාන يعني අතීත අර්ථයකත් තියෙන්න පුළුවන් වර්තමානයේත් තියෙන්න පුළුවන් අනාගත අර්ථයකත් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි කියවේ තේ කාලිකා. මේ ප්‍රත්‍ය කාල තුනේම යෙදෙනවායි කියල. එතකොට දැන් මේ කියන කාල තුනේ මෙතන එක කාලයක් විතරයි aran තියෙන්නේ ඉතින් කාල දෙකක් මෙතන ලියා ගන්න ඕන. පුඤ්ඤං කරෝති කමා අකාති කමා කරිස්සති. ඒ තුනම එක ළඟ ලියවෙන්න ඕන. එතකොට මේ කියන අර්ථයේ අපි දැන් මේ පදේ හදන්නයි යන්නේ පින් කරන මනු පින් කරන්නා කියන පදේ. එතකොට මොකද්ද කරන්නේ මේ කරෝති කියන ක්‍රියාපදයේ අර්ථය තියෙන ධාතුව අපි මෙතෙන්ද ගන්නවා. පුඤ්ඤං කියන අපි කලින් කියවා උපපදයක් සහිත ධාතුව ක්‍රියාපදයක් මෙතෙන්ද ගත්තේ කියලා. මේකේ උපපදේ තමයි පුඤ්ඤං කියන්නේ. මේ කරෝති කියන ක්‍රියාපදයේ කර්මය. පැහැදිලිනේ? කරෝති කියන ක්‍රියාපදයේ කර්මය පුඤ්ඤං කියන්නේ. එතකොට මේ උපපදය සහිත කරෝති ක්‍රියාපදය. කරන්නේ කුමක්ද? පින්. පැහැදිලිනේ? ඊට පස්සේ මේ කරෝති කියන ක්‍රියාපදයේ අර්ථයෙන් කර ධාතුව අපි ගන්නවා. බුආදයෝ ධාතුව. ඉතින් මෙතෙන් ඇත්තටම තේසං විභක්තියෝ ලෝපෝ කියන එතනින් අපිට මේ පුඤ්ඤං කියන එකේ විභක්තිත් ඔය එක පස්සේ ගත්තත් කමක් නැහැ. අපි මේක පස්සේ ගමුකෝ. එතකොට මෙතෙන් ගන්නවා පුඤ්ඤං දන කර. කරෝති කියන අර්ථයේ ඒ කරෝති කියන ක්‍රියාපදය කියවෙන්නේ කර ධාතුවේ. ඒ නිසා ඒ ක්‍රියාපදය කියවෙන ධාතුව අපි මෙතෙන් ගන්නවා. වැදිරිනේ? ඊට පස්සේ ඒකේ ධාතුවේ අන්තය අයින් කරනවා අයන්න. එතකොට දැන් තියෙන්නේ පුඤ්ඤ කර. ඊට පස්සේ ධාතුයා කම්මාදීමි නෝ කියන සූත්‍රයෙන් න ප්‍රත්‍ය ගන්න. ඊට පස්සේ නාදයෝ තේ කාලිකා අඤ්ඤේ කිත් කත්තරී කිත් ඒ සූත්‍ර ටික ගන්නවා. එතකොට ඒකේ තේරුම මේ නා නකාර ආදී ප්‍රත්‍ය කාල තුනේම තුනම ගැන කියවෙනවා. ඒ වගේම මේවා කිත් ප්‍රත්‍ය කියලා නම් කරනවා. මේ කිත් ප්‍රත්‍ය කතරුකාරකේ යෙදෙනවා කියලත් අපි කියනවා. ඊට පස්සේ කාරිතංගිය නානුබන්දෝ කියලා මේ නයන්නට අපි මේක අනුබන්ධ අක්ෂරයක් මේක හාරිත සත්‍යයක් වගේ මේ නයන්න කියලා අපි ඒකට නමක් දෙනවා. ඒත් එකම වෘද්ධිය කරන්න කියලා බුද්ධාදී සරණ තත්ව කියන සූත්‍රයෙන් වෘද්ධිය ගැන කියලා අයුවන්නානං ඡායෝ බුද්ධී කියලා වෘද්ධිය නියම කරනවා. එතකොට කොහොමද මේ වෘද්ධිය වෙන්නේ? මේ පුඤ්ඤං කියන උපපදය මේක අදාළ වෙන්නේ නැහැ. මේ වෘද්ධිය හැම වෙලේම මේ ධාතුවටයි අදාළ වෙන්නේ. දැන් කර කියලානේ ධාතුව. ඒ කයන්නේ තියෙන කකාරත්ථ අකාරය. ක කියන තැන තියෙන අයන්න වෘද්ධි වෙනවා. ඒ නිසා ආයන්නක් වෙනවා. දැන් එතකොට තියෙන්නේ කොහොමද? පුඤ්ඤං ධන කර් ධන අ කියලා තිබෙක පුඤ්ඤං ධන කාර් ධන අ කියලා හිටින. මොකද මේ අනුබන්ධ නයන් අයින් වුණානේ. මේ අනුබන්ධ නකාරය ප්‍රත්‍යී තිබුණු අනුබන්ධ නකාරය අයින් වුණා. ඊට පස්සේ දැන් තියෙන්නේ පුඤ්ඤං කාර් අ. ඊට පස්සේ මේ පුඤ්ඤං කියන එකේ තියෙන විභක්ති අයින් වෙනවා. එතකොට පුඤ්ඤ ධන කාර් අ. ඒතර මේ දෙක පමුණපුවම පුඤ්ඤ කාර කියලා වචනේ හැදෙනවා. එතකොට මේක මොන ලිංගද? තාම ලිංග ભેදයක් අපිට කියන්න බෑ. එතකොට මේක තාම පුඤ්ඤකාර කියන පදේට පදේ මොන පදයක්ද කියලා හෙවොත් තාම හරියට අපිට කියන්න බෑ. මේකට අපි තාම නමක් දුන්නේ නැහැ නාම පදයක් කියලා. ඒ නිසා අපි සද්දිත සමාස කිතකා කියන සූත්‍රයෙන් මේකට නමක් දෙනවා. අපි මේක නම්වත් කරනවායි කියලා කියන්නේ. එතකොට අපි මේ පුඤ්ඤකාර කියන පදයට නමක් දෙනවා. මේක නාම පදයක් කියලා. කිතක නාමයක් කියලා. එතකොට දැන් මේක නාම පදයක්. දැන් නාම පදයක් නම් එතනින් පස්සේ අපිට මේකට තී අන්ත මේ තී අන්ති ඒව දාන්න බෑ නේද? සීයෝ අන්යෝ එහෙම ඒ විභක්ති ප්‍රත්‍ය ටික දාන්න පුළුවන්. අන්න ඒ නිසා එතනින් පස්සේ නාම නම්වත් කළයින් පස්සේ තතෝච විභක්තියෝ ලිංගත්තේ පටමා. එතකොට ඒ සූත්‍ර ටික අරගෙන මේකේ තියෙන සී කියලා විභක්ති ප්‍රත්‍ය අරගෙන මේක අකාරාන්ත නාම පදයක්. එනිසා බුද්ධ ශබ්දය වගේ සීහට ඕ ආදේශය කරලා పూర్ව ස්වර ලොප් කරලා පමුණුවලා පුඤ්ඤකාරෝ කියලා පදේ හදාගන්නවා පුල්ලිංගයේ. පුල්ලිංග පදේ පුඤ්ඤකාරෝ පුරිසෝ. මේක තේරුම් පිං කරන්න පිංකාර පිංකාර පුරුෂය. ඒකට පුඤ්ඤකාර කියන පදේ හැදුනේ කොහොමයි? පැහැදිලි. එතකොට මේක කිතක පදයක්. පුඤ්ඤකාර කියන එකේ තේරුම පිං කරන. එතකොට ඒ වගේම ඒකෙම ශ්‍රී ලිංග පදේ හදද්දි මොකද වෙන්නේ? නදාදිතෝවා ඊ කියන සූත්‍රයෙන් මේ පුඤ්ඤකාර කියලා හැදුණු නාම පදයට පදයේ අන්තයට ඊකාරයක් ගන්නවා. ඊට පස්සේ මේකේ සේසතුලෝපං ගතිපි සූත්‍රයෙන් මේ සී ප්‍රත්‍ය ලොප් වෙනවා. ඊට පස්සේ පදේ හැදෙනවා පුඤ්ඤකාරී. පුඤ්ඤකාරී ඉත්‍ති පිංකාරී ස්ත්‍රිය. පිංකාර ස්ත්‍රිය කියලා අපි කියනවා. එතකොට මේකේ විග්‍රහ වාක්‍ය අපි කොහොමද කියන්නේ? ඒ තමයි අපි මුලින් අර ලියපු මේ වාක්‍ය තමයි පුඤ්ඤකාරෝ කියන එකේ විග්‍රහ වාක්‍ය. පුඤ්ඤං අකාති පුඤ්ඤං කරෝති පුඤ්ඤං කරිස්සති ති පුඤ්ඤකාරෝ. පැහැදිලි? වන්තගත්තුත් ඒක තද්දිත පදයන්නේ. පුඤ්ඤවන්තු ඒක තද්දිත පදයක්. එතකොට පුඤ්ඤවා පුරිසෝ ඒක තද්දිත පදයක්. මේක කරන කියන අර්ථයෙන්නේ තියෙන්නේ කර ධාතුවේ. කර ධාතුවෙන් තියෙන්නේ කරන කියන අර්ථයනේ. පින්කාර කියන එකේ තේරුම පින් කරන, පින් කළ. එතකොට ඒ කාර කියන පදයෙන් කියවෙන්නේ ඒ කරන කියන හෝ කළ කියන අර්ථය. එතකොට මේ කාර කියන කොටස හැදුණු හැටි තමයි අර විතර කලේ සූත්‍ර වලින් පැහැදිලි වෙන්නේ. එතකොට කර ධාතුවේ කකාරස්ස අකාරය දීර්ඝ වෙලා වෘද්ධි වෙලා තමයි හැදුවේ. ඊපස්සේ ඔන්න කුලයක් ගැන කියන්න යනවා නපුන්තක ලිංගය. එතකොටත් ඉතින් අර විදියටම සිං කියන සූත්‍රයෙන් සිං කියන සූත්‍රයෙන් සී ප්‍රත්‍යයට අංගත්ත පුඤ්ඤකාර කියන පදය සීහට අං පූර්වතර ලෝපාදීයි පුඤ්ඤකාරං කියලා පදයක් හැදෙනවා. පුඤ්ඤකාරං කුලං. පුණ්‍යකා පින්කාර කුලයක්. තේරුම එතකොට පින් කරපු පින් කරන පින් කරන්නා වූ කුලය. රොන්න එක ප්‍රත්‍යක් අපි කතා කරලා ඉවරයි. න ප්‍රත්‍ය කිතක න ප්‍රත්‍ය. හරි. තව මොනවා හෝ ගැටලු තියෙනම් ඉක්මනට අහමු බලන්න. මොකේද? ඔව් එහෙමම නෙවෙයි. ඉතින් මේ පදේ හැදෙද්දී සූත්‍රය දෙන්න ඕන රටාව. ඒ විදිහෙම නෙවෙයි සුදුසු පදේ ඉතින් දැන් මේවා කලින් යාවි. ඔව් මේ ටික ඉතින් ඒ පිළිවෙලට එනවා නේ. ඔව් මේක ඉතින් පස්සේ ගත්තත් වරදක් නැහැ. ඔක්කොම ටික එකට යන්න. මේ කරෝති අකාසි කරිස්සති කියන අර්ථයේ තමයි කර ධාතුව ගන්න. ඒ ඔක්කොගේම අර්ථය. ඒ ටික වඩා හොඳයි මෙතනදී මේ ටික වරහන් ඇතුලේ අරගෙන අර කරෝති අකාසි කරිස්සති කියන ටික වරහන් ඇතුලේ අරගෙන ඒ ටික එතනින් අයින් කරලා දාන්න. දෙවෙනි පිළිවෙලේදී මෙතනදී උත්තට්ඨාන මප්පයෝගෝ එකෙන් උටයින් කරන්න පුළුවන්. එතකොට ඒ කර ධාතුවෙන් අර අර්ථ ටික තමයි කියවෙන්නේ. හරි. එහෙමනම් අද දවසට ඇති නේද? පළවෙනි දවසේ නිසා ඉතින් ටිකක් වෙලා ගියා. ඉතිරි ටික අපිට දැන් දන්නවනේ කිතක ගැන විස්තර එහෙමනේ. ඒ නිසා ඉතින් ටිකක් ඉක්මනට යන්න පුළුවන්. අද ආඛ්‍යාත ගැන තමතර කාරණා ටිකක් කියන්න උනාම ඉතින් ඉතරහට තියෙන කොටසු ටිකක් බලාගෙන ඉන්න ඕනේ. එතකොට පැහැදිලි වෙනවා. ඉතරහට තියෙන මේ තත්ත්වය ගැන හොඳයි. එහෙනම් අද දවසට අපි නතර කරමු. මේ වෙනකන් මේ කාරණා සාකච්ඡා කිරීම වශයෙන් අපි රැස් කරගත්තු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටමත් මේ කුසලය අනුමෝදන් වෙන සෑම සියලු දෙනෙකුටමත් ඒකට උපකාරක වුණ සෑම සියලු කෙනෙකුටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.